ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද ජනවාරි මාසේ 27 වෙනිදා ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙසව දාන නියම කරමින් මවුබිමින් පුවත් විශේෂාංගය අද මේ ආරම්භ වෙන්නේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බේදිනවල ප්‍රධාන මාතෘකාවක් තාක්ෂණික විෂයධාරාවන්ගෙන් අධ්‍යාපනය හැදෑරීම තව පැත්තකින් සාකච්ඡා වෙන කාරණයක්. ඒ පිළිබඳව හරණි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය අදහස් පළ කළා. ඊයේ දවසේ කොළඹ නාලන්ද විද්‍යාලයේ සියවස් පූර්ණයේ නිමිත්තෙන් ඉදිකරපු නවෝත්පාදන ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරීමේ අවස්ථාව සිද්ධ වුණා. අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා, මනුෂ්‍යත්වය හරිහැටි තේරුම් ගන්න බැරිව තාක්ෂණවේදීන්ගෙන් රටකට පළක් නැහැ කියලා සඳහන් කරේ. වගේම මිනිස් සමාජයේ යහපත් තැනකට ඔසවා තබන්න නම් අනාගත පරපුරක් ඒ සඳහා නිර්මාණය වුණු අනාගත පරපුරක් රටට අවශ්‍යයි කියලා මේ අග්‍රාමාත්‍යවරිය වර්තමානයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා වෙන කාරණා පිළිබඳව පළ කරපු අදහස් විශේෂයෙන්ම තාක්ෂණවේදීන් පිළිබඳව අදහස් ඉදිරිපත් කරමි.
මනුස්සත්වය සහ මානව සමාජය හරියට තේරුම් ගන්න බැරි තාක්ෂණවේදීන් අපිට වැඩක් නැහැ. ඒ තාක්ෂණයෙන් අපිට වැඩකුත් නැහැ. ඒ නිසා අපි මේ සියල්ලම තාක්ෂණය දියුණු වෙමින් යන ලෝකයක අපිට තව තව අවධාරණය කරන්න වෙන්නේ ඒ මානුෂීය ගතිගුණ, ඒ මනුස්සත්වය දියුණු කරන්නේ කොහොමද කියලා. පිරිමි දරුවන්ගේ ඉස්කෝලයක් නිසා මේක තවත් වැදගත්. අපි සාමාන්‍යයෙන් හිතනවා පිරිමි ළමයින් සංවේදී විය යුතු නැහැ, සහකම්පනය තිබිය යුතු නැහැ කියලා. නමුත් අද නිර්මාණය වෙන ලෝකය තුළ එතන ගැහැණු පිරිමි ભેදයක් නැතුව මේ ගතිගුණ අපිට අවශ්‍ය වෙනවා.
ඒ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තවමත් දේශපාලන වේදිකාවේ සරු මාතෘකාවක් බවට පත්වලා තියෙනවා. විරෝධී සහ ප්‍රතිවිරෝධී අදහස් මතු කරන්න සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අවධාරණය කරේ 6 ශ්‍රේණියේ අලුත් මොඩියුල් එක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසරකින් කල් දැම්මා. නමුත් වසරකින් කල් දාන්නේ නැතුව මේ අවුරුද්දෙම එය ආරම්භ කළ යුතුයි කියන යෝජනාව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සඳහන් කළා. ඒකට හේතුව විපක්ෂය මතු කරපු කාරණා නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් ගියා වගේ අදහසක් මතුවලා තියෙන වෙලාවක, ආණ්ඩු අවුරුද්දකින් මේ ක්‍රියාත්මක කිරීම පස්සට ගත්තු වෙලාවක විපක්ෂය සමග ජන බලවේගය විපක්ෂ නායකවරයා කියනවා මේ වසරේම ඒ ප්‍රතිසංස්කරණ ආරම්භ කළ යුතුයි කියලා.
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවතා දැමීම නිසා ලක්ෂ සංඛ්‍යාත දූදරුවන් අසරණ භාවයට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ රජය කෙතරම් උත්සාහ දරුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවතීමේ වගකීම අපේ පිට පටවන්න සත්‍ය කතාව වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 6 ශ්‍රේණියේ ක්‍රියාත්මක කිරීම නවතා දැමුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය. රජයට අපි ප්‍රකාශ කර සිටිනවා අධ්‍යාපන ශාස්ත්‍රයේ විශේෂඥින් සමග සාකච්ඡා කොට විශේෂයෙන්ම අසභ්‍යකරණයට ලක්ුණු විෂය නිර්දේශය ඒ අසභ්‍යත්වය ඉවත් කොට 6 ශ්‍රේණිය තුල ප්‍රතිසංස්කරණ බලාපොරොත්තු මේ වැඩපිළිවෙල ඉතාමත්ම ඉක්මනින් මේ වසරේ ක්‍රියාත්මක කිරීම යෝග්‍යයි කියන එක අපේ අදහස.
රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ තමන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව යලිත් අදහස් පළ කරලා තිබුණා. සෞඛ්‍ය අමාත්‍යවරයාත් එක්ක කලින් සාකච්ඡාවලදී තමන්ගේ යෝජනා ලබා දෙන්න ලිඛිතව එකඟ වුණා. නමුත් පොරොන්දු වෙච්ච ආකාරයට මේවා ක්‍රියාත්මක කරන්න අපෝසත් වුණු නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන්න සිදු වුණා කියලා ඔවුන් සඳහන් කරලා තිබෙනවා. ඔවුන් කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා රෝගී සත්කාරක සේවා බිඳ වැටෙනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පූර්ණ වගකීම බාර ගන්න ඕන කියන දාසයි රජ්‍ය වෛද්‍යලධාරීන්ගේ සංගමය කියන්නේ. රාජකාරී නිසි ලෙස ඉටු කරා නම් තමන්ට මේ ආකාරයට වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙන්නේ නැහැ කියලා රජ්‍ය වෛද්‍යලධාරීන්ගේ සංගමය රජයේ පැත්තට ඇඟිල්ලක් දිගු කරලා තිබුණා. වෛද්‍ය වෘත්තීය සුවිශේෂ සේවා කාණ්ඩයක් ලෙස විශේෂඥ වෛද්‍යවරු, ශ්‍රේණි වෛද්‍යවරු, පරිපාලන ක්ෂේත්‍රයේ වෛද්‍යවරු හඳුනා ගන්න, ඔවුන්ට සුවිශේෂී වැටුප් ව්‍යුහයක් හඳුන්වා දෙන්න සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වුණා. පාර්ලිමේන්තුවේ අයවැය කතාවේදීත් ඒ ගැන සඳහන් කරලා හැන්ස ඉස්සත්ගත කරලා තියෙනවා. නමුත් මේ වෙනකන් ඊට කැබිනට් අනුමැතිය ලබා දීලා නැහැ කියලායි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ. කොමනත් මේ ඩැඩ් දීමනාව යාවත් කාලීන කිරීම, අමතර රාජකාරී දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කරලා වැටුපට එකතු කිරීම, මේ ආදී යෝජනා ගැන ජනවාරි 5 වෙනිදාට කලින් භාණ්ඩාගාර නිලධාරීන් එක්කත් සාකච්ඡාවක් ලබා දෙන්න පොරොන්දු වුණත් මේ වෙනකනුත් ඒකට සාධනීය පිළිතුරක් ලැබිලා නැහැ. දින දෙකක් තිබුණු සංකේත වැඩවර්ජනයටත් නිසි ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. ඒ හින්දා තමන්ගේ සංගමය ක්‍රියාමාර්ග 5ක් ඔස්සේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න තීරණය කරා කියලා ඔවුන් සඳහන් කරලා තිබුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිද්ධ කරන වැඩවර්ජන ක්‍රියාමාර්ගය පිළිබඳව අදහස් පළ කරමින් පසුගිය දිනවල ලාල්කාන්ත ඇමතිවරයා කරපු ප්‍රකාශයක්, තමන් බෲස්ලි වගේ කියලා සඳහන් කරපු ප්‍රකාශයක් අපි දැක්ක. චාම්ර සම්පත් දසනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගම්පහදී තවත් ආකාරයකින් සඳහන් කරනවා ලාල්කාන්ත ඇමතිවරයා බෲස්ලි නම් මම මයික් ටයිසන් කියලා. ඉතින් ඒ කතාවම ආයමත් දේශපාලන වේදිකාවේ තැනින් තැන මතුවෙමින් තියෙනවා. එයත් උදාහරණයට අරගෙන හර්ෂණ රාජකරුණ සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ ආකාරයෙන් අදහස් පළ කළා.
ජනතා විමුක්ති පෙරමුණේ නියම සැබෑ පෙනුම එළියට එන්න පටන් අරගෙන ජාතියක් ආගමක් සංස්කෘතියක් ගැන හිතන්නේ නැති. මොකද 88-89 කාලේ බෲස්ලි වගේ නෙමෙයි රැම්බෝ වගේ තමයි හාමුදුරුවන්ට වෙඩි තිබ්බේ. මේ රටේ ජීවිත දහස් ගණනකට වග කියන කණ්ඩායමක්. ඒකනේ අර ලාල්කාන්ත උන්නහත් කිව්වේ. අපිට අදාල නැහැ. අපිට අදාල අපිට විරුද්ධව හාමුදුරුවෝ සිවුරු දාගෙන හිටියද? එහෙම කමන්නේ. නීතිඥවරු කළු කෝට් දැම්මට අදාල නැහැ. පූජ්‍ය පක්ෂය අදාල නැහැ. එහෙම කවුරු හරි විරුද්ධ වුණොත් ඒ අයට අපි නීති අතට ගන්නවා. මැතිවරණයට කලින් කිව්වනේ ගමට අධිකරණ බලය ගේනවා කියලා.
පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන කාල සීමාවේ ආරක්ෂක ලේකම්වරයා විදියට කටයුතු කරපු හේමසිරි ප්‍රනාන්දු මහතාත්, පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාටත් එරෙහිව නඩුවක් මාර්තු 23 වෙනිදා කැඳවන්න කොළඹ මහාධිකරණය ඊයේ නියෝග කළා. පාස්කු ප්‍රහාරය එල්ලවෙන්න නියමිතයි කියලා බුද්ධි තොරතුරු ලැබිලා තියෙද්දිත් මේ ප්‍රහාරය වළක්ව ගන්න කටයුතු කරපු නැති නිසා සාපරාදී විදියට රාජකාරිය පැහැරහැරියා කියන චෝදනාව ඇතුළු චෝදනා තමයි ඔවුන්ට ගොනු කරලා තිබුණේ. කොමුණත් මීට කලින් මේ නඩුව විභාගයට ගත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ. මේ නඩුව විභාගයට ගන්න ත්‍රිපුද්ගල මඩුල්ල ඊට කලින් නම් කරලා තිබුණේ නැති නිසා මාර්තු 23 වෙනිදා යලිත් නඩුව කැඳවනවා කියලා මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා නිවේදනය කළා. මේ ගැන හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයා, පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයා කියන විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ඔවුන්ව නිදොස් කොට නිදහස් කරන්න කියලා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මීට ඉහතදී නියෝග කරලා තිබුණා. කොමුණත් මේ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කරපු අභියාචනයක් විභාග කරපු ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දුන්නු තීන්දුව නිෂ්ප්‍රභ කරලා අදාළ නඩුව යලිත් කැඳවලා විත්තියේ සාක්ෂි කැඳවීමෙන් පස්සේ තීන්දුවක් ලබා දෙන්න කියලා මේ නඩුව විභාග කරපු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට නියම කරලා තිබුණා. ඒ අනුව නඩුව ආයි කැඳවලා තිබුණා. මාර්තු 23 වෙනිදා ඒ නඩුව යලි කැඳවන්න නියම වුණා. ශ්‍රී ලංකාවේ කුඩාහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳව අවධානය යොමු කරලා විශේෂයෙන් කාන්තාවන් සතු ව්‍යාපාර වගේම කෘෂි ව්‍යාපාර සවිබල ගැන්වීම අරමුණු කරගෙන ලෝක බැංකු සමූහයට අයිති ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ලංකාවේ ව්‍යාපාරවලට සහාය වෙන්න, ආර්ථික වර්ධනයක් කරා ගමන් කරන්න ඩොලර් මිලියන 166ක වැඩසටහනක් නිවේදනය කරලා තිබුණා. ලංකාවේ ව්‍යාපාරවලින් 75%කට වැඩි ප්‍රමාණයක්, ඒ වගේම රැකියාවලින් 45%කට වැඩි ප්‍රමාණයක් කුඩාහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සපයන නිසා ඔවුන්ගේ ප්‍රවේශ ව්‍යාප්තියේ වැදගත්කමක් ඔවුන් අඳුනගෙන තිබෙනවා. ඒ අනුව කාරණාව පිළිබඳව අදහස් පළ කරලා ආසියාය වගේම පැසිෆික් කලාපයේ මූල්‍ය ආයතන සමූහයේ කලාපීය කර්මාන්ත අධ්‍යක්ෂවරයා කිව්වේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලංකාවේ ආර්ථිකයේ කොඳුනාරටිය වෙනවා කියලා. එහෙනම් රැකියා නිර්මාණයටත් ඒවායේ වර්ධනය අත්‍යවශ්‍ය වෙනවා කියලා. ඒ වගේම අර්බුදකාරී කාලවලදී පෞද්ගලික ප්‍රාග්ධනය එතරම් යොමු නොවන නිසා ඒකට මැදිහත් වෙලා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරා කියලත් ඔවුන් සඳහන් කරලා තිබුණා. ඉතින් ඒ අනුව කුඩා වතු හිමියන්, ඒ වගේම ගොවීන් නැවත ඔවුන් සවිබල ගන්වීමට හේතුවක් වන ප්‍රාග්ධනය ලබා දීම අරමුණු කරගෙන ලංකාවේ බැංකුවලට උපකාර කිරීමක් හැටියට ශ්‍රී ලංකාවේ යථාර්ථත්වයට පත් කරන්න වගේම ඒ සඳහා වැඩිපුර ඔරොත්තු දෙන හැකියාවක් ඇති කරන්න ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව මේ අවස්ථාව ලබා දීලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 166ක වැඩසටහනක් තමයි ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව ශ්‍රී ලංකාව වෙනුවෙන් යෝජනා කළේ. අද අඟහරු අද දිනේ මව්බිමෙන් පුවත් විශේෂාංගයට සුපුරුදු දිනයක් නොවුනත් එළඹෙන සිකුරාදා දිනේ මව්බිමෙන් පුවත් විශේෂාංගයෙන් සුපුරුදු පරිදි හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මව්බිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.